වටින වෙනසයි. මම පුද්ගලයෙක් මරණින් මතු කොපමණ කාලයක් අන්තර්භවය තුළ සිටිනවාද කියන එක. ඒක තමයි කාලයෙන් නිර්ණය කරන්න බෑ. අන්තර්භවයක් කියන තත්වයේ තුළ අන්තර්භවය කියන එක දැන් වැඩුම් ගන්න දෙන එක මේ ભેදයක් ඇති කියන වචනය. සමහර වෙලාවෙ අන්තර්භවය කියන එක ගත්තහම ඕක මේ මහායාන මතයක් ආදී වශයෙන් අන්තර්භවයක් නෙවෙයි බුද්ධහම පිළිගන්නේ. මේ ආදී වශයෙන් කියනවා. නැව මෙතෙන්දී අපි තෝරා ගන්න ඕනේ මේ මොන වචනෙන් කිව්වත් ඒකෙන් පෙන්නපු අදහස තුළින් ඕනේ ඉස්සෙල්ලා තෝරා ගන්න. අන්තර්භවය කියන එකේදී මොකද්ද ඔයගොල්ලෝ ගත්තේ මොන අදහසද? ඒ කියන්නේ මෙතනින් මලාට පස්සේ මස් දෙකයි හතරලා මලාට පස්සේ නැවතත් කොතන හරි මෞකසයක උප්පත්තියක් ලබාගෙන හරි මෞකසයක ඉඳලා අන්තර් යම් තැනක එනකම් ඉරබු අතර කාලයක්දී මේ අන්තර්භවය කියලා ඔයගොල්ලෝ හැඳින්නේ. එහෙමනම් චුතියයි පරිසන්දියයි අතර තියෙන අතරකට අන්තර්භවය කියලා හැඳින්නේ කියලා. අදහස තෝරා ගන්න ඕනේ. ඒ අදහස තෝරාගත්තේ නැත්නම් අපිට මේ වචනය පාසියේ ගියාම එක එක විදිහට වචන හරවියක් කරන්න සිද්ධ වෙනවා. ඒ වචනයෙන් පෙන්නපු දහම් අදහස අරගෙනයි අර්ථය ගන්න. මේ අන්තර්භවයක් තියෙනවා කියලා එකවර අද පිළිගන්නේ හරි චුතියයි ප්‍රතිසන්දිය අතර තියෙන අතරක් ඇද්ද කියන එක නෙමෙයි මේ අහන්නේ. අපේ කවුරුත් අහන්නේ මේ කෙනෙක් මලාට පස්සේ මැරිලා යන තව දෙනක යපිසි මිනිසත් කයක් පේනකම් ඉන්න අතර කාලයක් තියෙනවාද කියන එකයි අහන්නේ. ඒ වචනේ පෙන්නත් අද භාවිතා කරන වචින් තමයි මේ අන්තර්භව කියන වචනේ මේ අය. ඉතින් අන්තර්භවයක් නැහැ අන්තර්භවයක් තියෙනවා කියලා තරම් කලිය ඕකට නෙමෙයි මේ ඒ කාර්යය මේ තේරුම් අහන්තිලා තමයි මහායානකින් අතර. අන්‍ය මේ විරුද්ධවාදීන් අතර ඇති වෙන මතය ඇති වුණේ ඕකට නෙමෙයි. දැන් කතාවත් උපකරණයේදී පෙන්ලා තිනවා ඕකත් තර ප්‍රශ්නයක් වශයෙන්. ප්‍රශ්න මේ කී ගණක් අහලා තිනවා. එතකොට මේ මොග්ගලි පුත්‍රජි මහරහතන් වහන්සේ ඒවා තෝරලා තිනවා. ධර්මානුකූලව හේතු ඇතුව එතෙදි අන්තර්භවයක් තියෙනවා අන්තර්භවයක් නැහැ කියන මේ ප්‍රශ්න දෙක අරගෙන කරපු ප්‍රශ්න විමර්ශනය කරලා තියෙනවා. දැන් ඒකෙත් එතනින් පෙන්නනවා උන්වහන්සේ අන්තර්භවයක් නැහැ කියන එකට පෙන්නපු කරුණ. හැබැයි එතන අන්තර්භවයක් නැහැ කියන පෙන්නපු කරුණ වලට පෙන්නා තියෙන එක අන්තර්භවය කියන එක මාධ්‍ය වෙලා තියෙන්නේ. ශ්‍රුතියයි ප්‍රතිසන්දියයි කියන මේ දෙක අතරේ අන්තර්භවයක් තියෙනවද කියන එකයි. එහෙම එකක් නැහැ කියන එක තමයි ඒකේ තෝරලා තියෙන්නේ. චුති පරිසන්දි කියන එක තෝරා ගන්න බැරිව පටලවාගත් එක නිසා තමයි අද ඉන්න හැර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. චුති පරිසන්දි අතර ගැන කතා කරනකොට චුති පරිසන්දි ගැන කතා කරන්න දෙන්නේ. චුතියයි පරිසන්දියයි තියෙන්නේ කොතනද? ඒක චිත්ත වීතියක තියෙන එක. යම් කෙනෙක් මරණාසන්න චිත්ත වීතිය කියලා පහළ වෙන. ඒක අධ්‍යාවක් ගෙවලා හිටන් ඒකේ අවසානයේදී. ඊළඟ අධ්‍යාවක් ලබන සම්දිස්ථානයේදී. හටගන්න චිත්ත වීතියක් තියෙනවා මේකට මරණාසන්න චිත්ත වීතිය කියලා හඳුන්වලා තියෙනවා. මෙන්න මේ මරණාසන්න චිත්ත වීතිය කියන එක යනකොට ඒකෙදි මේ ඇස කන දිව නාසය ශරීරය කියන ඉන්ද්‍රිය පහටෝ මනෝද්වාරයට ගෝචර වෙන අරමුණක් මුල් කරගෙන ඒ අරමුණක කර්ම නිමිති ගති නිමිති වශයෙන් ඒ අරමුණකට සම්බන්ධ වෙලා ඒ තුලින් ගොඩ නැගෙන්නා වූ අන්තිම චිත්ත වීතියක් තියෙනවා. අන්නේ අන්තිම චිත්ත වීතිය කියන එක ඇහිපිය ගහන මොහොතක් කෝටි ලක්ෂ ගානකට බෙදුවොත් ඒකෙන් පංගු 1000ක්. මෙන්න මෙච්චර කාලය තුළ සිද්ධ වෙන විතාම සිව් මාත්‍ර સિદ્ધාන්තයක්. විග්‍රහ කර මේක තමයි මේ චුති පරිසන්දි අතර අතරක් නැහැ කියන එක තියෙන්නේ. දැන් ඔය කතා කරන අන්තරාභවය කියලා කියන්නේ ඕක නෙමෙයි. අදාගම අන්තරාභවය ගැන කතා කරන්නේ ඔය කියන මාත්‍රිය ගැන නෙමෙයි ඔය කියන්නේ. මේ මිනිස් කයක් ලබාගෙන මස්ලේ කයක් ඇතුව කෙනෙක් මෙතන ඉපදුනා නම් කවත් යම් තැනක ඒබඳු කයක් අතර උපදින අතරත් ආද කියන එකයි මෙ අහන්නේ මේ. දැන් ඒකට චුතිපටි සම්දික අතර අතරක් නැහැ කියන මේ අර චිත්තක්ෂණ කෝටි ගානකින් මාත්‍රය තුළ හਿੱද්ද වෙන. ඔය චිත්තක්ෂණ දෙකේ සම්බන්ධය පරිලෝවා ගන්න කියලා මේ වරද්දගෙන තියෙන්නේ. මරණාස ආපිතම චක්කුද්්වාර චිත්ත වීතියක් මුල් කරගෙන. ඇහැට ගත්ත අරමුණක් මුල් කරගෙන පුද්ගලයාට මරණාසන චිත්ත වීතියක් හටගත්ත කියලා. ඒකෙන් කියනවා මේ චිත්ත වීති එක චිත්තක්ෂණයක් තත්පරයක් කෝටි ලක්ෂයක විදුවත් ඒකෙන් එක පංගුවක් තරම් ප්‍රමාණයක් කියලා උපමාවක් කියනවා. නැත්නම් එහිවිය ගහන මොහොතක් අසුරු සැනක් කෝටි ලක්ෂයක විදුවත් ඒයි පංගුවක් තරම් කාලයක් ඔය කියන්නේ කියලා උපමාවක් කියන චිත්තක්ෂණයක් කියනවා. මේ මරණාසන්න මොහොතක අන්තිම චිත්තක්ෂණයේදී අතීත භවාංග භවාංග තලන භවාංග උපත්යේද කියන චිත්තක්ෂණ තුනක් ගිහිල්ලා. චිත්තක්ෂණ 17 චිත්ත වීතියකින්. ඊට පස්සේ පංචාද්වාර ආවජන කියලා චිත්ත වීතියක් ආවරණය චිත්තක්ෂණයක් හතරයි. සම්පටිච්චන සම්තිර්ණ වොත්තපන කියලා චිත්තක්ෂණ තුනක් හට ගන්න. ඊට පස්සේ එතනින් ජවන කියලා චිත්තක්ෂණ පහක් ගිහිල්ලා. 6 වෙනි චිත්තක්ෂණේ චුති 7 වෙනි චිත්තක්ෂණේ පටිසන්ධි. ඕම ඔය අතරයි චුති පරිසන්දි කියන්නේ. ඔය අතර අතරක් නැහැ කියන එක තමයි මේ බුද්ධ දේශනාවේ තියෙන ප්‍රශ්නේ. ඔය අතර අතරක් නැහැ කියන එක හැබැයි ඉතින් අතලා තියන්න එකක් නැහැ එතන. අතරක් පෙන්නලා හිටන් අතරක අද්දාව පෙන්නන්න කාලයක් නැහැ. ජීවත් වෙන සත්‍යය පෙන්නන්න කාලයක් එතන නැහැ. තත්පරයෙන් කෝටි ලක්ෂ අපි තමු අසුර සැනක් ගහන මොහොතකින් කෝටි ලක්ෂයෙන් පංගු එකක් ගියා ඊළඟ කෝටි ලක්ෂයෙන් පංගුවක් ගියා. ඔන්න ඔය දෙක අතරයි අතර ගන්න අහන්නේ. ඔය අතර අද්දාවක් නැහැ කියන එකයි කිව්වේ. නේ ඕක පටලවා ගන්නවා මේ මිනිහෙක් මැරලා ඉතින් ආයෙත් මව් කුසියකට යනකොට ඒ අතර කාලයක් මේ නෑ කියන එකට කිව්වා කියලා හිටන් ඒකට පටලවනවා. ඒකට පටලවපුවහම බුද්ධහම විකෘති වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා වච්චගොත පරිබ්‍රාජික ස්වාමීනි මේ කයත් අත්හැරියා. මතු කයකට ගියෙත් නෑ. මේ අතර සත්‍යය කුමක් උපාදානය කරගෙන ජීවත් වෙනවා? මේ ප්‍රශ්න. වච්ච මේ කයත් අත්හැරියා. මතු කයකට ගියෙත් නෑ. ඒ අතර තුල තණ්හාව උපාදානය කරගෙන ජීවත් වෙනවා කියලා මම කියනවා. දැන් බුදුරණහතේ ජීවත් වෙන තැන ගැන කිව්වා. හැබැයි චුති පරිසන්දි දෙකක් අතර ගැන නෙමෙයි බුදුරණහතේ එකකින් ඇහුවේ. බුදුරණහතේ උත්තරේ දුන්නේ චුති පරිසන්දි දෙකක් අතර ගැන කතාවක උත්තරයක් නෙමෙයි. මේ කය අත්හැරියා මතු කයකට ගියෙත් නෑ ඒ අතර. ඊ අතර තියෙන බව හොඳට පැහැදිලි බුදුරණහතේ දේශනා කළා. ඒ කියන්නේ මේ චුති පරිසන්දි අතරක් නෙමෙයි. අද වරද්දකින් තියෙන්නේ මොකද? කොහේ හරි පනාදිනේ දෙන චුත වුණා. මව කුසේක පරිසන්දි වුණා. ඔන්න ඔහොම එකක් හදාගෙන තමයි මේ අතර ගැන නෑ කියන්නේ. චුත වෙන තැනයි පරිසන්දි වෙන තැනයි දෙකම දැකලා නැති හින්දා. චිත්ත නියමයක් තියෙනවා. චිත්තක්ෂණ 17ක චිත්ත වීතිය හට ගන්නවා. ඒ චිත්තක්ෂණ 17 හට ගන්න චිත්ත වීතියට අවශ්‍ය කරන රූපයක් තියෙනවා. ඒ චිත්තක්ෂණ 17 හට ගන්න යම් රූපයක් තුල මාධ්‍යකයෙන් වතු රූප 17කින් යුක්ත වන හෘද රූපය කියලා එකක් තියෙනවා. වතු රූප එක එක චිත්තස්සලි එක ගානේ හැදෙනවා. ඒක තියෙන හෘද රූපේ හදේ රූපේ කියලා. මෙන්න මේ හදේ රූපයක් ආශ්‍රය කරගෙන චිත්තක්ෂණ 17 ආරම්භ වුණාම ඒ චිත්තක්ෂණ 14ම වතු බීජය වන්නේ අන්නේ හෘද රූපයයි. අන්නේ වෙන එකක් ඉන්න බෑ. එහෙනම් ඉස්සෙල්ලා මරණාසන්න මොහොතේදී හෘද රූපය හටගන්නේ හදවත ඇසුරු කරගෙන. මේ අත විද මොනකුවාම තියෙන මිට මොලාව ගත්තයි මේ ලී ගමන් කරන ඕකට නෙමෙයි හෘද රූපය කියන්නේ. ඒක හෘද වස්තුව කියලා අපි ලෝක සම්මත කතාවක් ඒක. ඔය කියන හෘද රූපය කියන්නේ. ඒ ලී ඇසුරු කරගෙන තියෙන ඉතර කාන්දම් කාන්දම්. ඒ තරම් අති හියුම් රූපයක් ඕක. ඒක ඇහැට බලන්න බලුවා එකකට අන්‍යක්ෂයට බලනවත් ඒ හෘද රූපය බලන්න බෑ. ඒක ඒ තරම් හියුම් එකක්. සුද්දාස්සයකක භ්‍රමණ චක්‍රයක් නිසා හාරගන්න එකක්. සුද්දාස්තකයක් සුද්දාස්තකය කියලා කියන එක අන්‍යවිෂයකින් බලන්න බෑ. පරමාණු මේ බිද්දාම බලන්න බැයි නා. ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටෝනයක් අන්‍යවිෂයකින් බලන්න බැයි නා. ඒ වගේ අන්තිම සියුම් දෙයක් කොහොමද බලන්නේ මේ 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 හෘද රූපේ කියන්නේ අන්නේ එහෙම එකක්. ඉලෙක්ට්‍රෝනය කියන එකත් වඩා පුංචි. එහෙම එකක් හෘද රූප කියන්නේ. ඉලෙක්ට්‍රෝන වැනි දෙයක්. ප්‍රෝටෝන වැනි දෙයක්. හෘද රූපේ කියන්නේ අන්නේ එහෙම එකක්. එහෙම එකක් ගමනේ වෙන චක්‍ර හතාවක් අන්නේ. ඇති වෙන්නා වූ දෙයක් තමයි චිත්තක්ෂණ 17ක කාල පරාසයක් තුළ සිද්ධ වෙන සිද්ධියක්. හෘද රූපේ කාල තියෙන එකක්. අන්න ඒකත් තුළ හට ගන්නවා නම් ආරම්භ බය පටන් ගත්තාම අතීත භවංග භවංග ඉතරන භවංග උපච්ඡේද කියලා පටන් ගත්ත දැන් පටන්. පංචද්වාර ආවචන හතර වෙන චිත්තක්ෂණේ. ඒකත් ඒ හෘද රූපේමයි. ඊට පස්සේ විඥාන, චක්කු විඥාන හරි මොකයි අපු විඥාන, පංච විඥාන ඒක. හතර වෙනි කතාව. මේ අතීත භවංග භවංග ඉතරන භවංග උපච්ඡේද පංචද්වාර ආවචන චක්කු විඥාන. සම්පටිච්චන සම්තිරණ වොත්තමන දැන් චිත්තක්ෂණ 8ක් ගියා. ඒ හෘද රූපයෙන් දෙකෙන් පංගුවත් විතර දැන් ගිවිලා. දැන් ඔතන ඉඳලා. සම්පටිච්චන සම්තිරණ වොත්තමන වලට ගිහිල්ලා. ජවන 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 කියලා පහක් ගියා. දැන් 13ක් ගිහිල්ලා. චිත්තක්ෂණ 13ක් හෘද රූපේ ආවිසෙන් ගිවිලා දැන්. හෘද රූපේට ආවිස චිත්තක්ෂණ 17යි ඒ තාකල් හිතාව දෙනක ඉදහට ගන්නේ නැහැ. දැන් 13ක් ගෙවුණා. 14 වෙනි චිත්තක්ෂණේ චුතේ අවස්ථාව 15 වෙනි චිත්තක්ෂණේ පරිසන්දි අවස්ථාව. තවත් හය රූපේ ඉතුරු. ආ 15ක් ගියා තව දෙකක් ඉතුරු බවාංග දෙකක් ගියා චිත්ත රූපේ අන හෘද රූපේ අවසාන. එහෙනම් ගියේ අන්තිම බවාංග දෙක යනකම්. ඒ චිත්ත වීතියේට රූපේ ගෝචර වෙච්ච රූපේ මොකද්ද? අන්නේ කියන්නේ එතන හටගත්තු හෘද රූපේ. එහෙනම් ඒක දැන් කොහෙද හටගත්තේ? පනාදීන බුද්ධිලයාගේ අන්තිම මොහොතේ හදවත ඇතුලේ. චිත්ත වේලා තිරය පටිසන්ධි වේලා තිරය එතන. එහෙනම් පටිසන්ධිය කොහෙද දැන් කියන්නේ? මව් කුසේට යන්නේ කොහොමද? අර යන්නේ කවුද? මොන නියමයට අනුව ගිනියන්නේ? කවුද කියුවේ පරිසන්දියක් මගුසේට යනවා කියලා? බුදුරජාණන් වහන්සේගේ දේශනාවකවත් අභිධර්ම දේශනායවත් පටිසන්ධිය මෞකසය කියලා පෙන්නපු කිසි දෙනක් මෞකසයට අනේකට පෙන්නන්නේ ඔක්කාන්තිය ඔක්කාන්ති අවස්ථාව පටිසන්ධිය අවස්ථාව තියෙන චිත්ත වීතිය ඔක්කාන්ති අවස්ථාව මෞකසයට එහෙනම් පටිසන්ධිය අවස්ථාවයි ඔක්කාන්ති අවස්ථාවයි කියන්නේ දෙකක් ඔක්කාන්ති අවස්ථාවේදී නාම රූප පෙළ ගැහෙන හැටි වෙන ක්‍රමයකට පෙන්නනවා ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤපඤ්ඤා සහජාතපත්තේන පච්චේය නාම රූප සම්බන්ධ වෙන්නේ සහජාතපත්තේ ඔක්කාන්ති අවස්ථාවේ පටිසන්ධික්කනේ නාම රූපං කියලා දෙන්නේ කොතනකවත් පටිසන්ධික්කනේ විපාකාභ්‍යාගතාන කටත්තාද රූපාන කම්මපත්තේන පච්චේය පටිසන්ධික්ෂණේහි අව්‍යාකෘත වූ විපාක හිතයි ඒ වගේම කර්මජ රූපයයි විපාක අපච විපාක අභ්‍යාගතාන කටත් ආත රූපන කටත් ආත රූපේ කර්මජ රූපේ කර්මපත් වේපත් වේනවා ඉතින් ওই දෙකේම පෙන්නා ගන්න ප්‍රතිසන්දිය වෙනව පෙන්නලා පැහැදිලිව පෙන්නලා තියෙනවා ඔක්කාන්තිය පැහැදිලිව වෙනව පෙන්නලා තියෙනවා ඔක්කාන්තික්කනේ මේ කටත් ආත අභ්‍යාගතාන කටත් ආත රූපන කම්මපත් වේන පත්තිය කියලා පෙන්නන්නේ නැහැ ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමන්න සහජාතපත් වේන පත්තිය ඉතින් මෙතන මේ දික වරද්දගෙනයි මේ තියෙන්නේ දැන් බුදුරණන් වහන්සේම දේශනා කරනවා මේ කය අත්හැරියා මතු කයට ගියෙත් නෑ හැබැයි දැන් පරිසන්දි ලැබලා ඉවරයි එක්කෝ පරිසන්දි ලැබුවා නම් ලැබලා ඉවරයි එහෙම නැත්නම් අර අන්තරාභයිකය වශයෙන් අන්න එයා තමයි අර අන්තරාභයිකය කියලා අදහ හැදින්නේ බුද්ධහමී හඳුනනවා අර ගන්ධබ්බය කියලා කිව්වා එහෙම නැත්නම් සංජාතිකය කියනවා සංජාතිකය හෝ ගන්ධබ්බය කියන්නේ එකනේ සංජාතික අවස්ථාව තුල කර්ම ශක්තියෙන් තණ්හාව උපාදාන කරගෙන ජීවත් වෙනවා කිව්වහම දැන් මේක හේතුඵල නියමයේ විග්‍රහ කරලා නැහැ තේරුම් ගන්න. හොඳයි තණ්හාවේ බැඳිලා නම් ජීවත් වෙන්නේ. තණ්හාව කිව්වේ මොකද්ද? ඒක හේතුඵලයක්. කුමක හේතුඵලයක්ද? වේදනාව ප්‍රත්‍යයෙන් තණ්හාවේ. වේදනාව ප්‍රත්‍ය වීමෙන් හටගන්න හේතුඵලය. යම් තැනක වේදනාව නැත්නම් තණ්හාව උපදින්නේ නැහැ. වේදනාපත්‍ය තණ්හා වේදනා සම්පයුක්ත වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාවි වේදනාව සමගෙයිදී යම් තැනක තණ්හාව විද්‍යාමාන වන නැගිට වේදනාවත් විද්‍යාමානයි ඒ වේදනාව කියන්නේ ඒකත් හේතුඵලයක් කොහොමද වේදනාව හටගන්නේ පසපත්‍ය වේදනා පස සම්පයුක්ත ස්පර්ශේ ප්‍රත්‍ය වේදනාවේ ස්පර්ශේ සමගෙයිදී ඉන යම් තැනක තණ්හාව තියෙනවා නම් එතන වේදනාවක් තියෙනවා ස්පර්ශයක් තියෙනවා සමග ඉදිරියට තියෙනවා නෑ ස්පර්ශය මොකක්ද ඒකත් හේතුඵලයක් ලෝකේ ස්පර්ශයක් පහළ වෙන්නේ කොහොමද හලායතන පත්‍ය පස්සෝ හලායතන පත්‍යෙන් ස්පර්ශ වේ හලායතන සම්පයුක්තු එන හලායතනත් එක සමග ඉදින්න නෑ ස්පර්ශය හලායතන තියෙන ස්පර්ශය ඉදින්න බෑ ඒක සමග ඉදින්න ඕන එහෙනම් යම් තැනක තණ්හා තියෙනවා නා හලායතන ස්පර්ශ වේදනා තුනක් තියෙනවා හලායතන හේතුඵලයක් හලායතන කොහෙද තියෙන්නේ නාම රූපත්‍ය සලායතන නාම රූප සම්පයුක්ත නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන වේ නාම රූප සමගයේදී එන ඇතන නාම රූපත් තියෙන්න ඕනේ එහෙනම් නාම රූප ඒකත් හේතුඵලයක් මොකක් නිසාද විඥානපත්‍ය නාම රූප විඥානපත්‍යෙන් නාම රූප වේ විඥාන සම්පයුක්ත විඥානයේ සමගයේදී එන ඇතන විඥානක් තියෙන්න ඕනේ නාම රූපත් තියෙන්න ඕනේ සලායතනක් තියෙන්න ඕනේ ස්පර්ශයක් තියෙන්න ඕනේ වේදනාවක් තියෙන්න ඕනේ සංහායෙන්ද ස්පර්ශය එතකොට සලායතන නාම රූප කොහොමද ආවේ විඥාන කොහොමද ආවේ සංකාරපත්‍ය විඥාන සංකාර සම්පවිත. නැත්නම් සංකාර අතර එන හිතෙන් කයින් වචනේ ගොඩනගගෙන යamak එතන තියෙනවා. එතන සංකාර. එන සංකාරය අන්තරේ තියෙනවා නම් හිතවිලි ක්‍රියාව දන එතන තියෙන්න ඕනේ එක. නැත්නම් හිතවිලි ක්‍රියාව දන යම් තැනක තියෙන සත්‍යයක් ඉන්නවනේ. අන්න බලා ගන්න හැටි. එන වේදනා භුක්තියෙන් ජීවත් වෙනවා කියවනා මේ තණ්හාවෙන් උපාදානය කරගෙන ජීවත් වෙනවා කියවනා. තණ්හා උපාදානය යම් තැනකද අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා ඔක්කොම එතන. එනද සත්‍යයක් ඉන්නවනේ එහෙනම් මෙතනින් මලා මතු කයකට ගියෙත් නැහැ ඔය අතර තණ්හාව උපාදාන කරගෙන ජීවත් වෙනවනම් අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා ඔක්කොම ඉතල තියෙනවා එහෙනම් සත්‍යයක් එතන ඉන්නේ විද්‍යාමානයි මේ හොතර පැහැදිලිව ධර්මෙ විග්‍රහ කළා කරන්න පුළුවන්කම තියෙද්දි අතර ජීවත් වෙන සත්‍යයක් නැහැ කියන්නේ කොහොමද නේද උපාදාන භුක්ති ලබන්නේ කොහොමද තණ්හාව උපාදාන කරන්නේ කොහොමද ධර්මානුකූලව විග්‍රහ කළා තේරුම් ගන්න හැකියාවක් නැතිකම නිසා එකක මතකයි. ඒ දන්නේ නැතිකම තියෙන්නේ. පරිත්‍යාග උපාදාන කුල ඒක දන්නේ නැහැ. මොන තේරුම් පරිත්‍යාග උපාදාන තේරෙන්නේ නැතිකම. ඉතින් අන්නේ එයාට තමයි අපි අන්තරාභවිකයා කිව්වෙත් එයාට සංජාතිකයා කිව්වෙත් අන්නේ යාට. ඒ අවස්ථාව තුල ඉන්න කාලයේ නිර්ණය කරන්න කර්ම ශක්තිය නිර්ණය කරන්න. ඒ අනුවයි ඒක දකින්න. ඒක අපිට ඕන හැටියට නිගමනය කරන්න පුළුවන් එකක්. අපිට ඕන හැටියට කියන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නියමයක්. ඒක දකින්න ඕන. යමේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන යන සන හතර පිළිබඳව. එකින් එක විග්‍රහ කරලා දෙන්න කියලා කියනවා. දැන් අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. අපි අර්ථ දකින්න ඕනේ. අර්ථ කියන්නේ මොකද්ද කියන එක. අපි දැන් තේරුම් අරගන්න ඕනේ. අර්ථ තේරුම් ගන්න පුළුවන් ද අනර්ථ තේරුම් ගත්තේ නැති කෙනාට? අනර්ථේ තේරුම් ගත්තේ නැත්නම් අර්ථේ තෝරාගන්න බැහැ. අධර්මයේ තෝරාගත්තේ නැත්නම් ධර්මයේ තෝරාගන්න බැහැ. එන අර්ථ ධර්ම තෝරා ගන්න නම් අනර්ථයි අධර්මයි තෝරා ගන්න ඕනේ. එතකොට අර්ථ ධර්ම තෝරා ගන්න. යමක් අර්ථවත්ද යමක් අනර්ථවත්ද කියලා තෝරා ගන්න හැකියාව. නුවණ තියෙන මිනිහෙකුට නැද්ද? මේක හොඳයි මේක නරකයි. මේක හොඳයි කියන්නේ මෙන්න මේ හේතුවල මේක නරකයි කියන්නේ මෙන්න මේ හේතුවල. දැන් මේ කියන කාරණේ තෝරා ගන්න. සාමාන්‍ය නුවණ තියෙන විදිහට නැත්බැයි. පානාති පාතෝ භික්කවේ අදම්මෝ. පානාති පාතාය වේරමණි ධම්මෝ. ප්‍රාණඝාතේ අධර්මයක්. ප්‍රාණඝාතයෙන් වෙන්වීම ධර්මයක්. අදින්නා දානා වේරමණි අදම්මෝ. අදින්නා දානා වේරමණි අදින්නා දානා භික්කවේ අදම්මෝ. අදින්නා දානා වේරමණි ධම්මෝ. මහන්නි නොදුන් දේ ගැනීම අධර්මයක්. නොදුන් දේ ගැනීම වෙන්වීම ධර්මයක්. අධර්මයේ ධර්මයේ තෝරගත්තේ නැහැ. කාමීසු මිච්ඡාචාරා භික්කවේ අදම්මෝ. කාමීසු මිච්ඡාචාරා වේරමණි භික්කවේ ධම්මෝ. අධර්මයේ ධර්මයේ තෝරගත්තේ නැහැ. මුසාවාදා භික්කවේ අදම්මෝ. මුසාවාදා වේරමණි ධම්මෝ. අධර්මයේ අධර්මයේ හැටියට ධර්මයේ ධර්මයේ හැටියට තෝරගත්තා. ඉතින් ওই විදිහට බෙල්ලා කියන අදම්මෝච භික්කවේ වේදිතබ්බෝ. මානි මේ අධර්මය කියලා දැනගන්න. ධම්මෝච භික්කවේ යථා ධම්මෝ. මානි ධර්මයේ යථාර්ථය මේ ධර්මය කියලා දැනගන්න. යත අත්තු යථාර්ථය දැනගන්න. අන්න අර්ථය ධර්මයේ. දැන් මුලින්ම අර්ථ ධර්ම තෝරාගන්න බැරි මිනිස්සුන්. හැබැයි අර්ථ ධර්ම තෝරාගන්න බැරි එක තමයි තමන්ගේ ලබ්ධියට තමන්ගේ දෘෂ්ටියට බහැර. අර්ථය අනර්ථය හැටියට ධර්මය අධර්මය හැටියට තෝරන්න. අධර්මයේ ධර්මය හැටියට තෝරනවා නම් ඒ අර්ථ දන්නේ නැහැ ධර්ම දන්නේ. එහෙනම් මුලින්ම බුද්ධලේක අර්ථ ධර්ම දැනගන්න ඕනේ දස අකුසලී. පටන් ගන්නෙ උතලී. මෙතනින් පටන් ගත්තට පස්සේ ක්‍රමක්‍රමී දියුණු වෙන නුවණට චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒතර දුක දුක හැටියට දකිනවා නම් දුකේ හේතුව දුකේ හේතුව හැටියට දකිනවා දුක නිරෝධය හැටියට දකිනවා දුක නිරෝධ මාර්ගය හැටියට දකිනවා. දුක පිරිහිඳ දැනගන්න ඕනේ සමුදය දුරු කරන්න ඕනේ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ මාර්ගය වඩන්න ඕනේ කියලා තීරුම් ගත්ත දවසට. අන්න අර්ථවත්දී ධර්මවත්දී දැක්කා. තවත් ගැඹුරට ගියා. දුක පිරිහිඳ දැනගත යුතුයි කියන එකෙන් අහක් වුණා නා. දුකට හේතුව දුරු කළ යුතුයි කියන එකෙන් ඉවත් වුණා නා. දුක නිරෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි කියන එකෙන් ඉවත් වුණා නා. මාර්ගය වැඩි යුතුයි කියන එකෙන් ඉවත් වුණා නා. ඒ වෙනුවට වෙන එකක් අත්තනම් හෝ අර්ථ දන්නේ නැහැ ධර්ම දන්නේ නැහැ. ඒ චතුරාර්ය සත්‍ය දැනගන්න නිසා දැනගත යුතු අර්ථයක් ධර්මයක් තියෙනවා. ඉතින්ලාම අපි දැනගත්තේ දස අකුසලයේ අර්ථවත් ධර්මවත් බව. දස අකුසලයේ අනර්ථය ධර්මයි. දස අකුසලයෙන් වෙන්වීම අර්ථයි ධර්මයි. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැර ගැනීම අර්ථයි ධර්මයි. අනිත්‍ය දේ නිත්‍ය හැටියට දුක්ඛ දේ සුඛ හැටියට අනාත්ම දේ අත්ථ හැටියට දැනගත්තා නම් අනර්ථය ධර්මයි. ඔන්න අර්ථ ධර්ම දැනගැනීමේ දෙවෙනි අවස්ථාවට ආවා. තවත් ගැඹුරට දැනගන්න. ওই ටික දැනගත්තට පස්සේ දුක පිරිහිඳ දැනගත යුතුයි, සමුදය දුරු කළ යුතුයි, නිරෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි, මාර්ගය වැඩි යුතුයි කියලා දැනගත්තා. අර්ථ ධර්ම දැනගත්තා. ඕක දැනගත්තේ නැහනම් අනර්ථය ධර්මයි. අන්න අර්ථ ධර්ම දැනගත්ත ඊළඟ අවස්ථාව. ඊට පස්සේ දුක පිරිහිඳ දැනගැනීමට ක්‍රියා කළ යුතුයි. සමුදය දුරු කිරීමට ක්‍රියා කළ යුතුයි. නිරෝධේ ප්‍රත්‍යක්ෂ කිරීමට යමක් කළ යුතුය කළ යුතුය. මාර්ගයේ වැඩි වීමට යමක් කළ යුතුය කළ යුතුය. මෙන්න මේ ටික අර්ථවත් ධර්මවා. ඒක දැනගන්න. කවල හරි ඔක සිද්ධ කරලා පූර්ණ කරවදාට. දුක පිරිහිද දැනගත්තා සමුදය දුරු කළා නිරෝධය ප්‍රත්‍යක්ෂ කළා මාර්ගය වැඩුවා කියලා දැන කතා දිහතුණා පූර්ණ කරපු දාට. එදාට උන්වහන්සේ අර්ථ ධර්ම දැනගෙන තියෙනවා විමුක්තිය සඳහා. දැන් මෙතෙන් නිකන් ඒ ටික ආවා. දැන් ඔතනින් එහාට අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර වේ, සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වේ, විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වේ, මේ ආදී වශයෙන් මේ පරිච්ඡේදපාදී කාරණා ටික දැක්කා. ඔහු අර්ථ දැක්කා, ධර්ම දැක්කා. අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වේ, සංකාර නිරෝධයෙන් විඥාන නිරෝධ වේ ආදී වශයෙන් නිරෝධයක් දැක්කා. ඔහු අර්ථයක් දැක්කලා තියෙනවා, ධර්මයක් දැක්කලා තියෙනවා. ඒ අනුව එයාට පුළුවන්කමක් තිබුණා මේ එකින් එක විග්‍රහ කරලා දෙන්න. මෙබඳු වන්නා වූ අවිද්‍යාව මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීම නිසා මෙබඳු සංකාර හට ගන්නවා. මෙබඳු සංකාර නිසා මෙබඳු විඥාන හට ගන්නවා. මෙබඳු විඥාන නිසා මෙබඳු නාම රූප හට ගන්නවා. ඒ විග්‍රහය දැනගත්තා නම් තව ධර්ම දේශනා කිරීමේ හැකියාව ඇති, අර්ථ ධර්ම දැනගත්තා. පටිච්චසමුප්පාදය විග්‍රහ කරන්න පුළුවන් නේද? දේශනා කිරීමේ හැකියාව ඇති, අර්ථ ධර්මයන් විග්‍රහ කරන්න පුළුවන් නිරුක්ති දකිනවා. ඒක දේශනා කිරීමේ හැකියාව ඇති පරිවාහණේ ලබන. ඒකත් ලැබුවාට පස්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳව, ඒ ත්‍රිලක්ෂණයේ පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව, පරිච්ඡේදෝපාදී පිළිබඳව අර්ථවත්ව ධර්මවත්ව විග්‍රහ කරන්න පුළුවන් ශක්තියක්. ඒකට අනුකූලව එකින් එක යෙදෙන ආකාරයේ නිරුක්ති විග්‍රහ කරලා දෙන්න පුළුවන් ශක්තියක්. ඒක ප්‍රකාශ කිරීමේ හැකියාවක් යම් කෙනෙකුට ලැබෙනවා නම් අර්ථ ධර්ම නිරුක්ති පරිවාහණයකදී සිවි පිළිසිවියාව ලැබෙනවා. ඉතින් ඔතන පටන් ගින්නේ ලෝකයේ අත්සක් මුල්ලක් නැහැ. කිසිම තැනක හැඟවීමක් නැතුව සියලු තැන දකින්න පුළුවන් මහා ඥානයක් ලෝතරා බුදුරන් වහන්සේට පහළ වෙනවා. එයා උන්වහන්සේ සියලු තැනකම අර්ථ ධර්ම නිරුක්ති පරිවාහණ දකින්න. ඒ ලෝතරා බුදුරන් වහන්සේගේ සිවි පිළිසිවියාව. ඒ මට්ටමින් දැන් සරියුත් මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මාතෘකාව වශයෙන් පොඩ්ඩක් දේශනා කරපු ගාම ඒක විග්‍රහ කිරීමේ හැකියාව ඇති අර්ථ ධර්ම නිවිති පරිවාහන තියෙන නිසා උන්වහන්සේගේ සරියුත් සාමිලගේ සිවි පිළිසිවියාව ඒ මට්ටම අනික් අය ගෙන. ඊට මෙහා මට්ටම් වල තමයි අර්ථ ධර්ම නිවිති පරිවාහන අනික් භික්ෂුන් වහන්සේලාට ඒ මට්ටම තියෙන්නේ. මේ ඕක තේරුම් ගන්න අර්ථ ධර්ම නිවිති පරිවාහන කියන්නේ මෙන්න මේකයි. නිරුක්ති දකින්නකොට උප්පේ නිර්ණය වන්නේ කුමද්ද කියලා දැකිය යුතුයි. ඒක දැකගෙන නැත්නම් බල්ලෙක් වෙන හැටි දන්නේ නැහැ. දැන් පටිච්චසමුපාදයේ විග්‍රහ කරගෙන අපි අහනවා පටිච්චසමුපාදයෙන් බල්ලෙක් වෙන හැටි කියන්නකෝ. බල්ලෙක්ගේ බල්ලෙක් වෙන පටිච්චසමුපාදය. හරකෙක් වෙන පටිච්චසමුපාදය. අනේ නිරුක්ති විග්‍රහ කරගන්න බැයි නම් අපිට ඕක දකින්න බෑ. මෙන්න මෙතෙන්දී අපි දකින්න ඕනේ. බලු වැඩ කියන්නේ මොනවද? බල්ලෙක් කෙනෙක් එවන් ධර්මතාවයක් ඇතුළු කළොත්, හරකෙක් වෙන්නේ කෙවන් ධර්මතාවයක් ඇතුළු කළොත්, බලලෙක් වෙන්නේ කෙවන් ධර්මතාවයක් ඇතුළු කළොත්, ඔකර පොදු වචන ගන්න තිරිසන් ධර්මතාවය කිය. ඒ කිව්වට හරියන්නේ නැහැ. ඒක විග්‍රහ වුණේ නැහැ. උක්තියක් යම් තැනක තියෙනවා නම් අන්න ඒකෙන්ම කෙලවර තමයි යදිර ඵලයක් තියෙනවා. අන්න ඒක තමයි ප්‍රතිඵලය. උක්ත වෙන හේතුව දකින්න ඕනේ. ඒකේ ප්‍රතිඵලය යන ඵලය දකින්න ඕනේ. බල්ලෙක් වෙන්න තියෙන හේතුවෙන් බල්ලෙක් වෙනවා මිසක් බලලෙක් හැදෙන්නේ නැහැ, මිනිහෙක් හැදෙන්නේ. දෙවියෙක් හැදෙන්නේ, බඹෙක් හැදෙන්නේ. මිනිහෙක් වෙන හේතුවෙන් බල්ලෙක් උපදින්නේ නැහැ. එහෙම ක්‍රමයක් නැහැ. මිනිස් සංඛාරයෙන් මිනිහෙක් වෙනවා. දේව සංඛාරයෙන් දෙවියෙක් වෙනවා. බ්‍රහ්ම සංඛාරයෙන් බ්‍රහ්මයෙක් වෙනවා. ඒ වගේම බුද්ධ සංඛාරයෙන් බුද්ධ වෙනවා. බුද්ධ සංඛාරයෙන් කියන කුසල මූලපත්‍ය සංඛාරා කිය. ලෝකේ සතෙක් හැදෙන හතර පහකට තියෙන සතු හැදෙනා නම් අවිජ්ජා පත්‍ය සංඛාරා කියන ඒවට. ඉතින් මේ ආකාරයෙන් පරිත්‍යාගෝපාදීන් දැනගන්න ඕනේ බෞද්ධයෙක් ඇති වෙන පරිත්‍යාගෝපාදීය ලෝක සත්‍යයක හැටගෙන පරිත්‍යාගෝපාදීය. ලෝකේ පැවැත්ම තුළ යම් જાතියක් උපදිනවා නම් අවිජ්ජා පත්‍ය සංඛාරා කියන එකෙන් උපදිනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන જાති හතරක් මේ ලෝකේ පහළ වෙන්න ඕනේ නිවන් දකින්න. ඔන්නේ જાති හතර පහළ කරන්නේ මෞකසින් නෙමෙයි. ಗುಣධර්මෝලි මෙන්න මේකට අවශ්‍ය කියන ಗುಣධර්ම තේරුම් ගත්තා නම් මෙන්න මේකෙන් භික්ෂුවක් හටගන්නේ මෙන්න මේ භික්ෂු සංකාරයෙන්. භික්ෂුණියක් හටගන්නේ භික්ෂුණී සංකාරය අනුගමනය කරලා. උපාසකයෙක් හෝ උපාසිකාවක් හටගන්නේ උපාසක හෝ උපාසිකා සංකාර අනුගමනය කරලා. ඒවට කියනවා කුසල මූලපත්‍ය සංකාර. අලෝභ සහගත, අදිවිස සහගත, අමෝහ සහගත සංකාර තියෙනවා. ඒවෙන් හටගන්නේ භික්ෂු භික්ෂුණී උපාසිකා උපාසිකාගෙන සිව් ජාතිය. ඔවත් ಜಾති හතර. මෙන්න මේ ಜಾති හතර හටගන්න සංඛාර දකින්න ඕනේ. ප්‍රවෘත්ති ප්‍රවෘත්ති ಜಾතිය හට ගන්න සංඛාර දකින්න ඕන. ඒ කියන්නේ මෞකසයෙන් උපදිනවා විතරක් නෙමෙයි ಜಾති කියන්නේ. දැන් මිනිහෙක් ඉනවා එයා මිනිසයා, ಜಾතිය මිනිසයා. උපන් ಜಾතිය මිනිසයා. අපි හැරි හොරා කියනවා. නිකම්ම මිනිසෙවර හොරා කියන්න බෑ. හොරා කියන සම්මතිය ලබන්න. එයාගේ කර්මය හොර වැඩ පිළිවෙලක් කරන්න ඕන. හොරකම් කරන වැඩ පිළිවෙලක් නම් ඔහුගේ හිතෙන් කයින් වචනෙන් ඔහු කරන්නේ. ඒක නම් හොඳයි කියලා ගත්තේ. ඒක හොඳයි කියලා ගත්තේ හොරකම් කිරීම හොඳයි කියලා අවිද්‍යාව. අවිද්‍යාව පත්‍යෙන් සංඛාර වෙනවා කිව්වේ. හොරකම සඳහා හිත කය වචනේ ක්‍රියාත්මක කරනවා නම් ඒ හේතුවෙන් ඔහුට හොරෙක් වෙන සංඛාර හට ගන්නවා. සංඛාර පත්‍ය විඥාන කියන සිද්ධාන්තයෙන් අහකට යට යන්න බෑ. ඒ ඔහුගේ විඥානේ හොර හිතක් වෙනවා. ඔහුට ඉස්සෙල්ල තිබුණේ නැහැ එහෙම හිතක්. හොරකම් හිතෙන් කයෙන් වචනේ හොරකමට සම්බන්ධ වෙලා කටයුතු කරන්න පටන් ගත්තාම ඔහුගේ හිත ක්‍රමක්‍රමයෙන් නැඹුරුලා හොර හිත බවට පත් වෙනව වරින සංඛාර පත්‍ය විඥාන. ඊට පස්සේ හොරාගේ හිතේ බහින්නේ හොරකමට සම්බන්ධ දේවල් පිළිබඳ අදහස්මයි. ඇහැට දැක්කත් කනට ඇහුණත් මේ හැම එකකින්ම ඔහු ගන්නේ හොරකමට ආධාර කරන දේවල්මයි. මෙන්න මේකට කියනවා විඥානීය නාම රූපය බැහැගනි. මෙන්න විඥාන පත්‍ය නාම රූපම් කියලා හොර විඥානීය හොර නාම රූප බැහැගන්නේ. එතකොට ඔහුගේ ඇතකන දිවනාසී ශාරීරිය මන ක්‍රියාත්මක කරන්නේ ඒ හොර ධර්මයට අනුවයි. අවංක ධර්මයකට අනුකූලව අවංකත්වයට අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ දැන්. සුචරිතයට අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හොරකමට හේතු වෙන්නා වූ යමක් ඇද්ද? ඊට අනුකූලව ඇතකන දිවනාසී ශාරීරිය නැඹුරු වෙලා පවතී. මෙන්න මේකට කියනවා විඥාන පත්‍ය නාම රූපම් කියන සිද්ධාන්තයෙන් හොරකමට හේතුකාරක සලආයතන හටගන්නවා. ඊළඟ තියෙන සලආයතන පත්‍ය පස්සෝ කියන සිද්ධාන්තය. ඔහු ලබන යම් ස්පර්ශයක් ඇන්නා හොරකමේ ලබන ස්පර්ශය. හොරකම පිළිබඳ ස්පර්ශයන් ලබන්නේ. ඔහුට අවංක ස්පර්ශයන් ලබන්න බෑ. දේව ස්පර්ශයන්, මනුෂ්‍ය ස්පර්ශයන් ලබන්න බෑ. හොරෙකුට හිමි යම් ස්පර්ශයක් ඇද්ද? ඔහු ඒ ස්පර්ශය ලබන කෙනෙක් බවට පත් වෙනවා. පස්සපත්‍ය වේදනා. ඒ ස්පර්ශය යම් වේදනාවක් වින්දනයක් හරගත්තා නම්. හොරකම මුල් කරගත වින්දනය මිස. දිව්‍යමය වින්දනයක්, මනුෂ්‍යමය වින්දනයක්, බ්‍රහ්මමය වින්දනයක් හොරාට ලබන්න බෑ. හොරාට තියෙන හොර වින්දනයක් ලබන්න පුළුවන් ශක්තිය. මෙන්න පසපත්‍ය වේදනා කියන සිද්ධාන්තයට අනුව හොර වේදනාවේ නැහැ. වේදනාපත්‍ය තණ්හා. එහෙනම් හොරගම කියන තැනම හා වෙනවා මිස. හොරකමටම බැඳෙනවා මිස. දේව ධර්මයට ඔහුට බැඳෙන්නේ බෑ. බ්‍රහ්ම ධර්මයට, මනුෂ්‍ය ධර්මයට ඔහුගේ හිත බැඳින්නේ. එහෙනම් ඔහුගේ හිත බැඳින්නේ යම් ධර්මයක් හොර වැඩද්ද? ඒකට බැඳෙනවා. මෙන්න හොර උපාදාන. උපාදානපත්‍ය බව ඊළඟ සිද්ධාන්තය. එනවා පත් වෙන්නේ කවදා දේව බවට මනුෂ්‍ය බවට පත් වෙන්න බෑ හොරකම් කරලා. හොරකම් කරපු කෙනාට පත් වෙන්නේ හොර බව. බවපත්‍ය ජාති කියන ඊළඟ සිද්ධාන්තයෙන් ඔහුට නමක් තිබා හොරා. අනේ හොරු ජාති. ඔහු දැන් මිනිසෙක් කියලා උපන්නට ආйти හොර ජාතිය. අනේ ජාති මෙලෝ පරිත්‍යාග උපාද. මෙලෝ හොරේකද පරිත්‍යාග උපාද. ඔන්නේ පරිත්‍යාග උපාදී දැනගත්තාම හොරේක හැදෙන හැටි දැනගත්තා. දැන් හොරාට හිමි යම් කිසි උප්පති බවක් ඇද්ද? අති කම්ම බව, අපි අති උපත්ති බව. කර්ම භවයක් තියෙනවා, උපත්ති භවයක් තියෙනවා. එන කර්ම භවය තුල මිනිහා මිනිහෙක් හැටියට ජීවත් වෙලා හොරා වෙලා ඉන්න කවුරු කර්ම භව තියෙනවා, හොර භව. ජාතියක් තියෙනවා. ඒක හොර ජාතිය, හොරා කියනවා උට. හැබැයි ඕකෙන් ගිහින් උපන්නොත් හොරාට හිමි යම්කිසි ආකාරයක ධර්මතාවයකට අනුව යම්කිසි සම්භවයක් හෝ ඇද්ද, ප්‍රේත භවක, යක්ෂ භවක ඇද්ද? ඒ ගතියට අනුකූල ජාතියක් ලව උපත්ති ජාතිය උපදිනවා, උපත්ති භවය. අන්‍ය උපදින දැන් ඉතින් යාට මේ උපත්ති එපාණන් යා හොර ධර්මයේ හොර අවිද්‍යාව දුරු කරලා ඉඳි කරගන්න ඕනේ. හොර අවිද්‍යාව දුරු කරගන්න නම් හොරකම කියන එක අධර්මයක්, හොරකමේ වෙන්වීම ධර්මයක්. අදම්මෝච වික්‍රේ වේදී තබ්බේ. එහෙනම් හොරකම අධර්මයක් කියලා හොඳට දැනගන්න, මනසෙ දැනගන්න. හොරකමේ වෙන්වීම ධර්මයක් කියලා දැනගින් ධම්මෝච යතා ධම්මෝ යතා අතෝ තථා පරිපජ්ජී තබ්බන්ති. ධර්මයේ ධර්මය හැටියට දැනගින් අර්ථවත් දැනේ ඊට අනුව පිළිපදින්න. එහෙනම් හොරකම් කරන්නේ නැහැ මම. ඒක මහා වංචනික වැඩක්. ඒක දුච්චර්තියක්. නොකඩ යුක්තක්, අසාධාරණයක් මං කරන්නේ. එහෙනම් හොරකම් කරන යම් අවිද්‍යාවකින් හොරකම් කළා නම් අර්ථයේ ධර්මයේ දැනගත්ත ගමන් ඌ අවිද්‍යාව නිරෝධයි. එහෙනම් ඌ දැන් හොරෙක් නෙමෙයි. එච්චර කල් හොරකම් කරපු හොරා. යම් දවසක ඔය අවිද්‍යාව දුරු කළා ඔක දැනගත්තා නම් එදා පටන් හුරු හොරා කියන්න බෑ. ඉසර හොරා. දැන් හොරෙක් නෙමෙයි. දැන් දැහැමි බුද්ධි. ඉසර මිනිමරුව. අඟුලිමාල ඉසර මිනිමරුව. හරි හතල පතලනවාදී මිනිමරුවල්. නෑ ආර්යා. ආර්ය උත්තමයන් වහන්සේ. අඟුලිමාල හොරා කියන්න බෑ. අර ඇඟිලි මාලේ කරේ දාගෙන කඩුව අතේ තියා ඉන්න එක අඟුලි මාල් නැමෙයි හොරු කිව්වා. ඊට පස්සේ අඟිලි මාල් තෙරුන් වහන්සේ කිව්වා. හරි හතර වතුනාලවත්. ඊට පස්සේ දන්නාර හොරා එනවා කිව්වා හරියට. කිව්ව තපවාදය. එදා හොරකම් කරගෙන ඉන්න ඉලාවේ මේ දෘෂ්ටියේ ඒ ලබ්ධිය අත් නොහැර ඒක ඉන්නකම්. උඩ හොරා කියන එක වටිනවා. නම ගැලපුණා. ඒකේ අධර්මයේ අධර්මයේ හැටි දකලා ධර්මයේ ධර්මයේ හැටි දකලා හොරකම බෙන්ගින්න සත්‍යයටපත් වෙලා එයා ඒකෙන් අහක් වෙලා. මම මිනි යාමෙන් ප්‍රාණඝාතී අධර්මයක් කියලා දැකලා ඒකේ බෙන් වෙලා ප්‍රාණඝාතී වෙන්වීම ධර්මයක් කියලා දැකලා අවිහිංසාවාදී වෙලා යහපත් ගුණයටපත් වෙලා ඉතින් ඩයිදිලා අරිහත්ත්වයටපත් වුණාට පස්සේ අඟුලිමාල මහතෙරුන් වහන්සේ කියලා කතා කරනවා මිස අඟුලිමාල හොරා කියන්නේ බෑ. ඒක මේ අනේ ජාති ඉක්මෝන හැටි දැනගන්න ඕනේ. ජාති නිරෝධ කරන හැටි දැනගන්න ඕනේ. ජාතියටපත් වෙන හැටි දැනගන්න ඕනේ. යම් જાතියේ පත් වෙලා ඉන්න බුද්ධිරේක ඒ જાතිය අවැදෙන අසාධාරණ. ඒ හටගන්නේ මොන හේතුවෙන්ද කියලා දැනගන්න ඕනේ මුල. ඒ අවිද්‍යාව ඒ තෘෂ්ණාව අත්හැරියනවා. එතන පටන්ගෙන ඔහුගේ සංඛාර අත්හැරෙන හැටි දැනගන්න ඕනේ. ඒක අත්හැරෙන ගියානම් එයා ඒකේ නිදහස් බව දකින්න ඕනේ. ඒ જાතියෙන් එයා මිදුණා. මෙන්න මෙලෝදීම දකින්න පරිත්‍යාසමපාදී දැකෙනින් නම් යාර නිවන් දකින්න බෑ කියලා දේශනා කරනවා. මේ මෙටිගෙන් දකින්න ඒ මෙලෝ જાති. මේ මෙලෝ જાති තුල අපි ඒ තත්ත්වෙන් ගියෝ. දැන් බහක් දේශනා කළා. කවුද දේශනා කළේ? ලෝතුරා බුදුරජාණන් වහන්සේ සියලු ආකාරයෙන් පූර්ණ සත්බස දේශනා කළා. සියලු ආකාරයෙන් පූර්ණ නැතත් මනු සත්වයේ හැටියට ජීවත් වෙන එකට සුගතිගාමීව යහපතක් කරගන්න අවශ්‍ය කරන සත්බස දේශනා කළා ඉරිසිවරු. යා බුද්ධ භාසිතිය සහ ඉරිසි භාසිතිය කියන දෙක තමයි සත්බස ලෝකයේ දේශනා කළා තිබුණේ. සත්පුරුෂ මිනිස්සයෝ ඒ සත්බස අරගෙන සත්පුරුෂ විදිහට ජීවත් වුණා. එන සත්බස ලෝකේ පැවතුණා. යම් කිසි දවසක අධර්මවාදියෙක් ඇවිදින්න මුලාවටපත් වෙලා ඕවා බොරු වැඩ. ඕවා කළ හරියන්නේ නැහැ. ඕවා කවදා සැනසුමක් නැහැ. ඕවා කණ්ඩ හදාගත්ත සූත්‍ර. මේ ආදී වශයෙන් මොන හරි කියලා. ඒ සත්බසර පහර ගහලා බහ ඉවත් කර දැම්මා. ඒ පිපිලා බහ ලූ කෙනෙක් වෙයි. බහ ලූ වැඩපිළිලක් නම් ඔහු කළේ. ඔහුගේ අවිද්‍යාව නිසා ඔහුට ඒක හොඳයි කියලා තේරුන්නේ නැහැ. සත්පස හොඳයි කියන නිගමනය කළේ. ඉතින් අවිද්‍යාව නිසා ඔහු තීරණය කළා ඒ සත්පස ඉවත දැමිය යුතුයි. ඒක හොඳ බසක් නෙමෙයි කියලා නිගමනය කළා. අන්න බහලු අවස්ථාවට බැහැලා හිතෙන් කයින් වචනින් ඒ බස ඉවත දමන්න කටයුතු කරන්න පටන් ගත්තා. සත්පස බිඳහරින්ද සත්පස නැති කර දමන්න යටපත් කර දමන්න හිතෙන් කයින් වචනින් කටයුතු කරනන් බහලු අවිද්‍යාව නිසා බහලු සංඛාරය හුරු නැගුවා. මෙන්න කොන් නැගෙන හැටි. එහෙනම් ඒ සංඛාරයේ හිතෙන් වශයෙන් කයින් වචනෙන් ඌ ඇසුරු කළේ සත්බස ඉවත් තමයි වැඩ පිළිවෙල නා. ක්‍රමක්‍රමයෙන් ඔහුගේ මානසිකත්වයේ පරිවර්තනය වෙනවා මුලා සහගත බවට. එහෙනම් ඒකේ මොනවද බහගන්නේ? ප්‍රාණඝාත කරන්න, හොරවර වංචා කරන්න, සුරා සූදුරාචාර කරන්න, බොරු කියන්න, කේලම් කියන්න, ඔබ කිව්වට කමක් නැහැ. කොහොමද තමන්ගේ බඩ බලා ගන්න ඕන එකක් කරන්න. ඕන් නින්දා වැඩක් කරන්න ඔය නින්දා ඕවා එකක්වත් නැව පවුනේ. තමන්ට ජීවත් වෙන පංචකාම ආසාදින ඕන දහදුරා වැඩක් කරන්න. ඒකට කමක් නැහැ. ඔය ඔක්කොම හදාගත්ත බොරු කතා ඔයම වෙන් වෙනවා කියන්නේ සුද්ධ වෙනවා කියන්නේ බොරු කතාවක්. මිනිහෙක් කියලා ඔපන්න ලබා තියෙන ඕන ආස්වාදය මොන විදිහට හරි කමනේ ලබාගෙන ඉන්නකන් ජීවත් වෙන්නේ. ඒක තමයි හරි. ඔන්න දුන බහලු. ඔන්න බහලු හන. යකම් කරන්නේ. ඒ ගතිය ආවට පස්සේ. කවුරු හරි ආව තමන්ගේ වැඩේට බාධකයක් නැහැ. ඒක පාර කතා කරන්නේ. ඒක જાතියක පදයක් කියලා කතා කරා. ඔකත් මතක තියාගන්න ඔකත් කියන්නේ කියා. හු කියලා පටන් ගන්න. දැන් ඕකතින් හිතේ දැන බහලු හඬ. දැන් බහලු සංකාර නිසා බහලු විඥාන පහල කරගත්තාම ඒ මුලාසහගත විඥානීයට බැහැගන්නේ සත්බස ඉවත් කරන්නා වූ යම් ධර්මයක් ලෝකයේ අසත් ධර්මයක් ඇද්ද ඒකමයි බැහැගන්නේ. අනේ විඥාන පත්‍යා නාම රූපං කියන බැහැගත්තා බලු නාම රූප. බහලු නිසා බලු කීර. ඒසාවක ඇතකන දිවනාසී සලා නාසී කය මන කියන හයම ආයතන වෙන වෙනට බලු ධර්මයට නිසා බලු සලායතන පහල වුණා. තා මිනිහා මිනිස් ඇත නමුත් ගන්නේ බලු වැඩ. එහෙන් ගන්න ප්‍රයෝජනේ බලු ප්‍රයෝජනේ. ලැබිලා තියෙන මිනිස් කන කන යොමලා ගන්නේ බලු වැඩ වලට හද්දේ ප්‍රයෝජනට ගන්නවා. ගන්ධේ යොමු කරලා හිටන් බලු වැඩ වලට ගන්ධේ ප්‍රයෝජනට ගන්න. රසයේ වින් කරලා බලු වැඩ වලට රසයේ ප්‍රයෝජන ගන්න. බලු ස්පර්ශයන්ට කය ප්‍රයෝජනට ගන්න. බලු ධර්මයන්ට හිත ප්‍රයෝජනට ගන්න. දැන් මොකද වෙන්නේ? බලු සලායතන පහල වෙලා ලබන ස්පර්ශයේ බලු ස්පර්ශයේ වෙනවා. සලායතන පත්‍ය පස්සු බලු සලායතන ස්පර්ශයෙන් බලු බලු සලායතනයන්ගේ බලු ස්පර්ශ ලැබෙනවා. පසපත්‍ය වේදන දැන් ඔහු ලබන්නේ බලු විඳිනේ. හැබැයි ආස්වාද අසත්පුරුෂයාට බලු විඳිනේ ආස්වාද. ඔහු කැමැත්තෙමයි ඒක බැදී. අන වේදනාපත්‍ය තණ්හාව වෙතින් බලු තණ්හාවට බැඳෙනවා. බලු තණ්හාව වෙනවා. තණ්හාපත්‍ය උපාදාන. බලු තණ්හ හා වෙලා බලු බවට උපත්ති බලු ධර්මයට බැඳෙනවා. උපාදානම. උපාදානපත්‍ය බව මෙලොවම බලු බවට වත් උන. බවපත්‍ය ජාති මෙලොවම බල්ලගෙන වහන මිනිස් බල්ල. එක බල්ලෙක් මිනිසෙක්. දන්නයි කතා කරනවා කරලා තියෙන වැඩ දිහා බලපුවාම මහා තිරිසං වල බලු වැඩ. අපේ ආදි පැරන්න බලු වැඩ ඇදගෙන ඉන්න එක බල්ලි. කියන්න පටන් ගත්තා. අනේ බලු ජාතිය මෙලොදි ලැබුවා. දැන් ওই ජාතිය කියා ඕකම හුරු පුරුදු කරගෙන ආසේවිත භාවිත බෞලීකృత කියන ඇසුරු කිරීම භාවිතා කිරීම බොහෝ කර ඇසුරු කිරීම කියන. මේකේදීලා හිටියන. ඕ ඔය අවස්ථාවක හිම මලානා. ඔන්න ඔය අවස්ථාවේදී මේ ප්‍රතිසන්දියෙන් ලබා දුන්න භවාංග ශක්තිය ඒ ආකාරයෙන් ගෙනියන්න බෑ. ඊට වැඩි වැඩිපුර තිරසං ගතිය බලු වෙලා තියෙනවා. බලු ගතිය බලවත් වුණා. බලු ධර්මතාවයේ බලවත් වෙච්ච මානසිකත්වය නිසා සුත වුණා මිනිස් භවෙන් ප්‍රතිසන්දිය ලබා ගත්තා. බලු බවට නැවත සම්දිවිලේ බලු බවට අන්න උප්පත්ති භවයෙන් බලු බවටපත් වෙලා බලු ගන්ධබ්බේ බවටපත් උනා ඉස්සෙල්ලා දැන් කොහේ හරි යන්නේ ඉවර කර්ම ශක්තිය රැහන් අහුවෙලා බලු කුසක් කරා ගෙනියන මේ අලුතෙන් හදගත් අද්බැව අන්න ගන්ධබ්බේ යන්නේ බලු ගන්ධබ්බේ ගිහිලා බලු කුසේ ගිහිලා උපදිනාට පස්සේ භවපත්‍ය ජාතිල උප්පත්ති භවයෙන් උප්පත්ති ජාතිල වෙනවා බල්ලේ කියලා උපන්න මෙන්න බල්ලේගේ ජාතිය හරගන්නේ ඉතින් ওই ධර්මතාවයෙන් බල්ලෙක් වෙනවා මිස ඕකෙන් හරකෙක් වෙන්නේ. ඒ කියපු එකේ. බල්ලා වෙලා මොකද කරන්නේ? එදා භාවිතාවේ හු කියන වචනේ අදත් ගෙනියන්නේ නැද්ද? බුරනකොට හු ගානේ තමයි උගුරන්නේ. පදේ තමයි ඔගේ කට දෙන්නේ. ඌ දන්නේ නැතත් කර්ම ශක්තිය ධර්මතාවය හදලා තියෙනවා. ඒ જાතිය හඬක් බල්ලායි හටන. අනුන්ට නියෝපු ගතියට දත් නියවගෙන ඉන්න જાතිය හදෙක්. වලියටම තමයි එයාගේ ගයිම දිනුවේ. වලියටම තමයි යන්නේ කොච්චර කතා කරන්න ගියොත් වලිය. එයාගේ හදේ ඔක්කොම වලියට. වලියට ගයපු නිසා උට වලිගයක් හම්බ වුණා. නෑ වලිගයක් එන්නේ හේතුව. ඒකට පක්ෂවාදී වෙච්ච නිසා ඒකටම නටවන්න පටන් ගත්තා. ඒක නටනවා කොච්චර හරි. මේ වලිගේ නටවට එකෙක් වටපත් වුණා. මේ කොතන හරි බලන්නේ හිතවත්කම් ඇති කරගන්න අර තුච්ච නිඳිත වැඩට මමත්වයේ තුලින් බිහි කරන්න හදන්නේ හෝල්හියෙන් ඉන්නේ ඒකට අවශ්‍යදී අම්භය කියන වචනයෙන් පෙන්නන්නේ මමත්වයේ බිහි කරන හෝල්හි කරන්නේ යමත් හෝ අම්භයවත් හොම්බක් හම්බුලු අනේ හොම්බක් ඇදුවා ජාතිය උපාන ඉතින් බල්ලට හොම්බක් ඇදුණා අනේ හටගත් ආකාරය හැමිලියෙම අවධානයෙන් ඉන්නේ අර තුච්ච නිඳිත වැරට අවස්ථාවක් එනක. ඊට අනුකූලවම ගැලපෙන කන් දෙකක් හම්බුනා. අන්න එකින් එකට ඌ ගත්ත ගති ලක්ෂණ වල ඔහුගේ ශාරීරික ඉරියව් හටගත්ත. ගති රුව හටගත්ත. කොයි වෙලාවකත් අවංකව නැගී සිටින්න බෑ ඒ ගති ලක්ෂණ ඇති එකන. හැමිලියෙම වැටෙන්නේ හතර පහින් යන ගති ලක්ෂණ. ඌට හතර පහින් යනව සිව්පා ලක්ෂණේ හම්බුනා. ඔය ගති ලක්ෂණේ තමයි ඌලඟ නිතරම ක්‍රියාත්මක වෙන්නේ. ඇඟේ ඇඳුමත් තියා ඉන්න ගති ලක්ෂණේ නෙමෙයි තුච්ච නිඳිදරට තියෙන්නේ. ඇඳුම නමට විතරයි තිබුණේ. කොච්චර ඇඳු බැඳලා ඌ යන්නේ හෙළුවේ. තරම ඇඳ ගන්න වලාපොට ගහලා නිර්වත වේන ගන්න වලාපොට ගහගෙන යන්නේ චණ්ඩිගවට. ඇඳු වෙනුවට මයිල් ටිකක් හම්බුණා නවත් හෙළුවේ. මයිලුණි අගවහිලා දිනා තු හෙළුවේ පේනවා කාටා. ඒ જાතිය කයක් ලැබුණා. ඒ જાතිය පරිසරයක් ලැබුණා. අන්න බල්ලා හැදෙන හැටි. අන්න බලු જાතිය හට ගන්න සංඛාරය දැනගන්න ඕනේ. මෙන්න මේක දැනගත්තාම නිරුක්ති දැක්කා. උක්තේ මොකද නිර්ණය වුණේ? බලු ධර්මතාවයේ උක්ත කරගෙන බලු කය නිර්මාණය වුණ ආකාරය. අන්න නිරුක්ති. ඉතින් ඕක විග්‍රහ කළා එකින් එකට බැඳුන ආකාරය මෙන්න මේක කියලා පෙන්වන්න පුළුවන් නම් ඕක විදහරින්න කියලා පෙන්නපුවාම ඕකට බැදීෝ විදහරිය දාලා බලු ධර්මෙන් නිදහවයි. පටි බහානේ. පටි කියන්නේ බැදීම. බහාන කියන්නේ විදහරීම. ඕකට බැඳුනොත් ඔය ලබන්නේ විදත්තේ. දැන් මොකද ගන්න පියව? බැදෙනවා. නෑ විදහරින්න ඕන. හොඳ එකක් නෙමෙයි බව උපවලා. පටි බහාන කළා. ඕකට කරපු දේශනාවෙන් හම්බෙන්නේ මාත් බල්ලෙක් ඉන්න එක කාටවත් අදහසක් එන්නේ නෑ දැන්. බල්ලෙක් උනන් මෙච්චර කල් මේ අසත් ධර්මය අසුරු කරලා මම නම් ඊට පස්සේ මේක අසුරු කරන්න යන්නේ නැහැ කියලා අදහස දෙනවා මිසක් ඔය ධර්මයේ. කාටවත් ඒක අල්ලගන්න ධර්මයක් නැති නිසා පටිභාන වෙනවා. ඒ දේශනාව පටිභානයි. අනේ පටිභාන දේශනාව. ඉතින් ඔය තේරුම් ගන්න ඕනේ අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කිය කී හිටියට සිවිපිලිසිබියා කිය හිටියට මොකද්ද මේ කිව්ව කියලා තේරුම් ගන්න බැයි නා. එයා දකින්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා සිවිපිලිසිබියා. දැන් ඕකෙන් ගියාට පස්සේ මොකද වෙන්නේ? මෙච්චර කල් ගෙනාවු සාරධර්ම පද්ධතිය ඔක්කොම කාදවනවා තව එකකින්. ඒක තව අදහසක් තියෙන එකකින්. ඌේ දෘෂ්ටියට බැහැලා, ඒ ලබ්ධියට බැහැලා ලෝකයේ තිබෙනා වූ සුචරිත සාරධර්ම කාදවනවා විනාශ කරනවා. හරය කාදවන නිසා ඌට මොකද වෙන්නේ? ඔහුගේ අවිද්‍යාව නිසා හරය හරය හැටියට පේන දේ කාදවනවා. ඉතින් හිතෙන් කයෙන් වචනෙන් හරය කාදවන්න කටයුතු කරපු කෙනාට අවිද්‍යාපත්‍ය සංඛාරා කියනවා වූ ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. හරය කාදවන සංකාර ඔහු ළඟ තියෙනවා. හරේ කාදාම නිසා හරකා කිව්වා. හරේ කාපු එක හරකා. අනේ හරක් සංකාර. ඔහුට දැන් හරේ කාදැම මානසිකත්වය ගොඩනගනවා සංකාරපත්‍ය විඥාන කියලා ගොඩනගෙදි විඥානේ මොකද්ද? හිත කිව්වට හරියන්නේ නැහැ. ඔහු ළඟ තියෙන විඥානේ ඔහු හිතපු කියපු දේට අනුවයි හරක් විඥාන. දැන් මේ විඥානේ වැහගන්නේ මොනවද? හරේ කාදවන්නා වූ යම් ධර්මයක් ඇත නම් ඒවමයි. හරක් නාම රූප. විඥානපත්‍ය නාම රූප. ඔහුගේ අතකන් දිවනාසී ශරීරය මොනවටද ආයතුරුන්නේ හරක් වැඩවලට හරක් සලායතන ලැබුවා. ඔහු ලබන ස්පර්ශයක් ඇත්නම් හරකුන්න හිමි ස්පර්ශය. ඔහු ලබන වින්දනයක් ඇත්නම් හරක් ධර්මයේ හිමි වේදනාව වින්දනේ. පසපත්‍ය වේදනාව. ඔහු යම් තැනක ඇදුනා නම් හරක් ධර්මයට ඇදී හිටියා වේදනාපත්‍ය තණ්හා. ඔහු බැඳුනේ ඒද හරක් ධර්මයට තණ්හාපත්‍ය උපාදාන හරක් උපාදානයි. ඔහු දැන් පත් වෙලා ඉන්නේ මොන බවටද? හරක් බවට උපාදානපත්‍ය බව. අන කර්ම භවයේ ඉන්නවා. ඔහු මේක හරකෙක් නේ. මිනිසෙක. දන්නයි තේරුම් ගත්තයි. එයාට දෙන සම්මතයක්. ඒක මිනිහෙකුට හරකෙක්. මිනිසෙක් නන් නෙමෙයි. ඔහුන මිනිසෙරම ඔහු වැඩ කරනවා. අන්න මෙලෝදිම හරක කියන සම්මතය ලැබුවා. ඔය ගති ලක්ෂණයෙන් පිරෙහෙන්නේ නැතු. ඔය ගති ලක්ෂණය තුල ඉඳලා. ඔය ගති ලක්ෂණය වර්ධනය කරන ඔහු මලොත් එහෙම. උප්පත්ති භව වශයෙන් හරක උප්පත්ති භව ලබලා. සම්මත වශයෙන් ಜಾති වශයෙන් උප්පත්ති ಜಾති වශයෙන් හරක උසකට ගිහිලා උපදිනවා. ඒ දාරා ಜಾති හරක. අන හරක උපදින හැටි. ඉතින් ওই ධර්මතාවය හරකයක් වෙනවා මිසක් වෙනින් හරකයක් වෙන්නේ නැහැ. අන හරකක් වෙන්නේ නැහැ. හිතා හිතං මීනාති ජානාති තියෝ මනුස්සෝ. හිතා හිත මේ මේයි කියලා දැනගන්න පුළුවන් කෙනා මනුස්සයා. හොඳ නරක දන්නවා. යුතුය අයුතුකම් දන්නවා. කළ යුතු නොකළ යුතු දන්නවා. යහපත අයහපත දන්නවා. නිසා එයා හිතා ගන්නවා සමාජයේ විනාශයක් කරන්න හොඳ නැහැ. සමාජයේ දුස්චරිතයට පත් කරන්න හොඳ නැහැ. සමාජයේ යහපත් වේ නගා සිටුවේ යුතුයි. සමාජයේ හොඳ ගුණ පැතිරෙවිය යුතුයි. මෙන්න බඳු ගුණධර්ම මිනිස් ගුණධර්ම ගන්නවා. මිනිස් සමාජය තුළ යහපතේ කටයුතු කරලා මිනිස් සමාජයේ ගොඩ නගන්න ඕනේ යහපත්. එයා ඒ දෘෂ්ටියේ ඉන්නවා. හැබැයි පැවැත්මක් හොඳයි කියපු දෘෂ්ටිය ඒකත් අවිද්‍යාවයි. නිසා අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එක ඒකත් අයිතියක් තියෙනවා. ඒකේ මොනවාද ඔහු සකස් කරන්න ගත්තේ? හිතෙන්, කයෙන්, වචනෙන් මිනිස් ධර්මයේ ගොඩ නගන්න පටන් ගත්තා. හොඳ නරක කියා දීලා යහපතේ ඉන්න ඕනේ, සුජාතිත්වයේ ඉන්න ඕනේ, සමාජයේ කලකිරුණු කරන්න හොඳ නැහැ. සමාජයේ යහපත් විදිහට ගෙනියන්න ඕනේ. මේ ධර්මතාවය නම් අතුරු කළේ ඔහු අතුරු කරන්නේ මිනිස් ධර්මතාවය. මිනිස් ධර්මතාවය අතුරු කරන කෙනාට මිනිස් ධර්මතාවයෙන් සංඛාර පහළ වුණා. හිතෙන් කයෙන් වචනේ මිනිස් ධර්මතාවට නෝ කටයුතු කළා. ඒවට මානසිකත්වයේ මිනිස් මානසිකත්වය. ඒක වෙනස් වෙන්නේ. අනේ මිනිස් මානසිකත්වය ලැබුණා කියලා සංඛාරපත්‍ය විඥාන. මිනිස් විඥාන. ඒකේ වැහැගන්නේ මනුස්ස ධර්මතාවයේ යහපත්ියේ පවත්තන්න අවශ්‍ය කරන්න ආව අදහස. විඥානපත්‍ය නාම රූපං. ඔහුගේ අතකන දිවනාසී ශාරීරිය මන ක්‍රියාත්මක කෙනෙ මිනිස් ධර්මයේ ක්‍රියාත්මක කරවන්නේ නාම රූපත්‍ය සලායතන ඔක මිනිස් සලායතන. ඔහු දැන් ලබනා නියම මිනිස් වින්දනේ මිනිහෙකුට හිමි යම්කිසි යහපතක් ඇද්දී වින්දනේ ලබනවා. සල එතන පසපත්‍ය වේදනා මිනිස් වින්දනේ මිනිස් වේදනා. ඊළඟ සිද්ධාතේ වේදනා පත්‍ය තණ්හා. ඔහු දැන් ඇවිල්ලා තියෙන්නේ කොහරද? මිනිස් ධර්මයට ඇවිල්ලා තියෙන්නේ. සංහා පත්‍ය උපාදාන බැඳිලා තියෙන මිනිස් ධර්මයට. උපාදාන පත්‍ය බව ඔහු දැන් ඉන්නේ මිනිස් භවයේ. අන්න නියම මිනිහා. මොන හරි හොඳ වැඩක් කරලා තිනා දැකහම කටයුතු කරන දැකහම අන්න නියම මිනිස්සෙ. මිනිස්සුම කතා කරනවා. එයානම් එයා හොඳ මිනිස්සෙක්, යහපත් මිනිස්සෙක්. අන්න මෙලෝදී ඉන්නා මිනිස් භවයේ. දැන් එයා කොයි වෙලේ හරි බලොත් මොකද වෙන්නේ? අති කම්ම භව, අති උපත්ති භව. උපත්ති භවට යනවා. උපත්ති භවෙන් කර්ම ගොය යන්නේ කර්ම භවෙන් යන්නේ උපත්ති භවට. දැන් මිනිස් කර්මය සිද්ධ කරගෙන මිනිස් කර්මයේ මිනිස් කර්ම භවට ගිහිල්ලා. මිනිස් උපත්ති භවට හේතුකාරකයෙක් කියලා උපදී. යනවා මේ මැරි. අන්න පරිසන්දිය ලැබුවා මිනිස් බවට. බහපත්‍යා ජාති කියලා මිනිස් ජාතියේ පල්ල මිනිස් ගන්ධබ්බයලා ඉන්නවා. සුසු කම්පරි කර්ම ශක්තියෙන් ඉන්න මිනිස් කුසේ ඉඳන් දැම්මම උපදිනා මිනිහෙක් කියලා. මිනිසෙක් කියලා. අන්න මනුස්ස ජාතිය. ඉතින් මිනිස් ධර්මයේ කළොත් දෙවියෙක් වෙන්නද බ්‍රාහ්මණයෙක් වෙන්නද? දේව ධර්මයේ ඊට වඩා අග්‍රේ දෙයක්. අනේ ඉතින් දැන් ඕනි. දේව ධර්මයට යන්නේ කොහෙද? පාපීට ලැජ්ජානම් බියනා. පාපීට ලැජ්ජා ඇතුව බිය ඇතුව. ලෝකේ හැර යහපත් දේ දෙමින් යහපත් ගුණ ධර්ම පවත්වමින් දාන නැනි ඒයට හිමි දෙන්නේ මොකද? දැන් ස්වාමි පුරුෂයා ඒ જાතියටපත් වෙනකොට හැම වෙලේම මොකද කරන්නේ? ස්වාමි පුරුෂයාගේ තිබෙන්නා වූ හොඳ ගති ඔක්කොම වහන්න පටන් ගන්නවා. වහගෙන වහගෙන එයාගේ පැතණු ගමනේ කරා. ඒතර ගෑනු කෙනා හැම කරනොත් පිරිමි කෙනා වහනවා. ඊටපස්ස වහපු කෙනා අවස්ථාව වෙනවා වහපුගේ කී වැස්ති වෙනවා. වාසය ඇති හැදනේ වහපෙගේ ක්‍රියාවලිය සංකාරයේ වාසය වැහුවා සුද්ධ කරන්න වහනවා කරපු ඔකම ගුණ වහන දෙන්න දෙපැත්තේ ඉන්නේ එකෙක් වාසය වෙනවා එකෙක් ඇති වෙනවා ඒ කිව් එකමයි කරන්නේ ඉතින් ඒකෙම ඒ පැත්තන තමයි සරය හැම වෙලෙම සුතනා කරනවා සුද්ධ කරනවා මගේ මිනිහා එහෙම නෑ කවුද කියන්නේ එහෙම කිව්වා මගේ මිනිහා එහෙම වෙන්නේ නෙමෙයි එකේ කම ඉරිසියාර හදන පදෝ දැන් එයා මොකද කරන්නේ මිනිහාගේ සුද්ධතාවයමයි එළබාවයමයි දෙන්න හදා එළබාවයම ලෝකෙ ඉරි දෙනවා නමුත් එළබාවක් එතන නැහැ තියෙන්නේ තිරසම් මේ එළබාවයි දෙන්න හදන නිසා එළබාවයි දෙන්න හදපු ගතිලක් තියෙන එළ දෙන වෙලාව උපදින දෙන්න ගියේ නමුත් දිලා තියෙන තිරසංගි ඒතර හම්බෙන්නේ මොකද්ද එළබාවයේ දුන්නේකින් හම්බෙනවා එළ දෙන වෙලාව උපදින අන්න දුන්නද නියම විදිහට දුන්න දෙයක් නෙමෙයි ඉදු. ඉතින් මෙන්න මේ විදිහට හැම තැනකම අපි විසින් කරන දේට අනුකූලව කර්මයට අනුකූලව විපාකේ හැදගෙනා විදිහ. ඒ මේ හැම සතෙක්ම Tamanta uppattiyata avasthawa me loge sarath wenaka. ඔය අන්තරා භව කියන අවස්ථාවේ නැත්නම් ඔය කියන සංජාතික කියන අවස්ථාවේ බොහෝ සතු ඉන්නවා. අද වෙනකොට ගන්ධබ්බ කියන අවස්ථාවේ හරහ ගන්ධබ්බ බල්ලු ගන්ධබ්බ නරි ගන්ධබ්බ ඌරු ගන්ධබ්බ බූරු ඔය සෑම සතෙක්ම ගන්ධබ්බ කෝටි මිනිස්සු විතරක් නෙවෙයි ඔක්කොම ඉන්නේ. සමහර කට්ටිය උදෙන්ද ගිහිල්ලා ඔය අන්තරාවයෙන් සංජාතික කියන අවස්ථාවේ මිනි සංජාතිකය ගිහිල්ලා ඔය සංජාතික අවස්ථාවේ නැහැ ගන්ධබ්බ අවස්ථාවේදී පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. අර ගති ලක්ෂණය මෝර මෝර එදින පරිවර්තනය වෙනවා. එයා මෙහි නැති જાතිය සත්තු ගන්ධබ්බ ලෝකේ ඉන්න. ඒ ලෝකේ දැක්කා නම් එහෙම ඕකම දැක්ක හැටි. දැන් මිනිහෙක් කියලා මෙහෙන් ඉඳලා මිනිහා දැන් ගන්ධබ්බ ලෝකෙට ගිහිලා ඉන්නවා තමයි මිනිත් ගන්ධබ්බය හැදී. හැබැයි ඔතෙන්ට ගිහිලා ඉවරලා තියෙන අර කර්ම ශක්තිය බලවත් තව මිනිස්සු උපදින තියෙනවා නම් මිනිස්සු උපදින මිනිස් සංඛාරය වැඩි වෙන්නේ නැහැ. විපාකෙත් තව ඉදිරියට යන්න බලයක් තියෙනවා. මරණාසන්න මොහොතකදී වඩපු සංඛාරය බලවත් වෙලා තිබුණේ නැහැ හරකේ කරන්න. හැබැයි ඉදිරියට බලවත් වෙන විපාකයේ මෝරණ කොට හරකෙක් වෙන්න අවශ්‍ය හරිය විපාකයේ බලවත් වෙලා ඉන්නේ. එහෙම අවස්ථාවක් වුණොත් මොකද වෙන්නේ? මිනිස් ගන්ධබ්බය වෙලා හිටන් අර ගන්ධබ්බ ලෝකෙට යනවා. ඕකේ අවුරුදු ගාණක් යනකොට. අර හරක් විපාකයේ ක්‍රියාත්මක වෙන හරකවාර පත් වෙන පරිවර්තනීය වෙයි. හැබැයි මිනිස් කය දිනේකොට හරක අවිදින හදන්න බැරි වුණාට සූක්ෂම කය. ගතියට අනුව හැඩගැහෙන නිසා. එහෙදි ක්‍රමක්‍රමයෙන් හැඩගැහෙන පටන් ගෙන අර මිනිස් කය දිවිච්ච මිනිස් රූපේ පොඩ පොඩ වෙනස් වෙයි ඉතලා මූණ වෙනස් වෙයි මූණ වෙනස් වෙලා හිනා මොකද වෙන්නේ මිනිස් ඇඟටිදී හරක් හොම්බක් එනවා හරකට වගේ අන්තට්ටුවක් එනවා හරක් ඔළුවක්ම හැදෙනවා දැන් මිනිස් ඇඟ තියෙන හරක් ඔළුව තියෙන ගන්ධබ්බයේ වේලෝකේ ඉන්නවා ඒ පරිවර්තනයේ වි හරකවට පරිවර්තනය යන යන අතරමැදි අවස්ථා ඔය අතරමැදි අවස්ථා දකින්න පුළුවන් සත්ව පරිවර්තනී ගන්ධබ්බ ලෝකේ ඔකේ ওই විදිහට ඉන්නවා ඊට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? ඇඟ මහත් වෙලා හැදිලා නැතනම් හැඩ ගහිලා හරකගේ ස්වභාවය ගත්තාට පස්සේ යන්නේ චුතියෙන් ප්‍රතිසන්දියක් ලබලා හරක් ප්‍රතිසන්දියේදී හරක් ගන්ධබ්බය වෙනවා. ඔව් හොඳ ලස්සනට වැහැදිලු මූණ දික් වේවි ඇවිදිලා ප්‍රමක්‍රමී හා උඹ හැදිලා කන් ඇදිලා ගිහින් ඔය තිවිච්ච මිනිස් රුවම හැඩරුව වෙනස් කළා කියලා හරකගේ හැඩරුව ගන්නවා ගන්ධබ්බය. ඒ හැඩරුව සම්පූර්ණ වෙලා හිටන් චුත ප්‍රතිසන්දිය ලබලා ගන්ධබ්බ වතින් හරක් ගන්ධබ්බය හැදෙනවා. ඔය ක්‍රමයටම හැදිලා ඉන්නේ. සමහර අය ඉන්නවා. මිනිස් ඇඟතියෙදි ගිහිලා ඉපදිලා. ණයෙක් වෙන්න, ගැරඬියෙක් වෙන්න නම් ਉਹ පරිවර්තනේ තියෙන්නේ. ඒ ලෝකෙදි පරිවර්තන වෙනවා ටිකෙන් ටික. බෙල්ල දික් කරගුවාම ණය ආවා. අතපය ඔක්කොම තියෙනවා. ඒක ගැරඬියා වගේ. තාරිය කාලයක් යනකොට අත් දෙක නැහැ. බණෙන් උඩ හරියේ ණයාවයි ගැරඬියාවයි කකුල් දෙක තියෙනවා. ඒ යා තියුණු ලෝකේ ඉන්නවා. තාරිය කාලයක් ගියාට පස්සේ කකුල් දෙක අතට දුහන් වෙලා ගිහිල්ලා ඔක්කොම ණයාගේ ගැරඬියාගේ ගන්ධප්ප රුව ගන්න. ඊට පස්සේ ඌ අර තත්ත්වයට පත් වෙනන්නේ චුද වෙලා පරිසම් දිනා ගැරඬියා වෙලා ණයා වෙලා පරිසම් දිනා. ඒ හිදි ලබන පරිසම්. ඔය ගන්ධප්ප ලෝකේ අන්න එහෙම එකක්. ඒකේ රටාවමයි. ඔය රටාවක් මේකෙත් තියෙනවා. දියේ මාළුවේ කියලා උපදින් දින එක නා ඉන්නවා. ඒ තත්ත්වෙටපත් වෙනවා ඒක. ඒ රටාවට යනවා. ඇසකන දිවනාසයේ ප්‍රදාන කරගත් කට්ටියගේ ඔළුවේ ඉඳන් පරිවර්තන වෙනවා. කාමේන්ද්‍රියම් මුල් කරගත් කට්ටියගේ යටින් ඉඳන් පරිවර්තන වෙනවා. ওই ක්‍රම දෙකම ගන්ධබ්බ ලෝකෙ සිද්ධ වෙනවා. සමහර වෙලාවට සමහර අයගේ ඒක විදිහට හරක් ඇඟ හැදිනා ඔළුව හැදෙනවා මිනිස් ඔළුව තියෙනවා. ඇඟ හරකගේ ඔළුව මිනි. ඒ ගන්ධබ්බ ලෝකෙ ඉන්නේ තව කොටස. තව කාලයකින් අන්තිමට හොම්බෙයින් වැදින සකස් වෙලා ඉන්න සම්පූර්ණ ලයිට හරක් ශරීරයේ සම්බන්ධ සම්පූර්ණයි. ওই දෙපැත්තෙන් දෙවිදිහට යනවා. දෙල්ලත් තිරිසන් වැඩි කාමී නීච කාමී මුල් කරගෙන යට ඉඳන් පරිවර්තන උඩ හැදෙනවා. ඒවට කරු පරිශනාදී මූලිකත්වයෙන් ඇසකන් දිවනාසයේ මුල් කරගෙන පටන් ගත්තා නම් උඩ ඉඳන් පල්ලෙහාට හැදෙනවා. හැදෙන පරිවර්තන වෙනවා. ඔය පරිවර්තන සතු බලන්න නම් ගන්ධබ්බ ලෝකේ දකින්න ඕනේ. ඒ ගන්ධබ්බ ලෝකේ හැදෙන්නේ මොකක්ද? මහා පුදුමාකාර මේ පරිවර්තනය. ඉතින් ඔය කාලයක් ඉන්න අතරේදී සිද්ධ වෙන ක්‍රම. දැන් පෙරේතයා වෙලා ඉන්න කෙනා දෙවියෙක් වෙලා. ඔය ක්‍රමේ බලපාන. දැන් විමාන ප්‍රේතය කියන කොටසක් ඉන්නවා. කොටසක් දේව, උඩ කොටස දේව. යට කොටස තයිගර පෙරේත. ඉංගෙන් උඩ හරිය දෙවියෝ ආවේ. බොහොම ලස්සනයි. ඉංගෙන් පල්ලෙහා හරිය තනිකර පෙරේත. ඒක පෙරේතය. ජරා වෙලා කුණු වෙලා පණුවන් ගහලා. ඒදී ගන්ධබ්බ කයලා. එහෙමයි තෝරෝ කියන්නේ. අර එහෙම කෙනෙක් තමයි ඒක තේරෙන විමාන ප්‍රේතියක්. එක්තරා නෞකාවක ඉන්න නාවිකයාට වෙන්න හිටියා පෙන්නේ හිල්ල. එයාගේ කවුරුහරි පින ගන්න පුළුවන් හේතුවක් තා තිවිච්චවත් ආව කියලා. බලපුවම හරිම ලක්ෂණයි. ඊට පස්සේ මොකද කරන්නේ? නැවි ඉන්න කපිතාන් කියනවා උච්චර සුන්දර කාන්තාවක්. අපිට පේන්නේ එළියට එන්නකෝ බලන්න. මං කොහොම එළියට එන්නද? මගේ මේ උඩුකය විතරයි මේ වගේ මේ ලස්සනද කියන්නේ. යටි කය ඔක්කොම කොරි හැදිලා කුණු වෙලා ජරා වෙලා තියෙනවා. ඉනියට ඉන්න බෑ මට. ජර ප්‍රේත. අනේ විමාන ප්‍රේතියෙක් ගහන. ඊට පස්සේ ආනවා ඉතින් මම දෙන්න සලු සලු ඇඳගෙන ඉන්න. ඔය සලු මට අඳින්න බෑ. මම මිනිස් සලු. මට අඳින්න බෑ ඔය සලු. මේ මට මං කොහොමද ඔබට දෙන්නේ? ඔය නැවේ ඉන්නවා. මොද සීලවන්ත ගුණවන්ත කෙනෙක් යහපත් කෙනෙක්. අන්න එයාට සලු පූජා කළා මට පින් දෙන්න. එතන මට සලු ලැබෙනවා. එහෙනම් අපි කපිතාන්ට පූජා කරමු කියලා අනික අයලා හැදුවා. නෑ නෑ ඔය කපිතාන් නෙමෙයි ඔක ලෝකා. ඔය සීලවන්තයා ගුණවන්තයා කපිතාන් නෙමෙයි. ඒ පාර එතන ඉන්නේ එක එක නයි පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ඒකේ ලොකු ලොකු කට්ටියගේ ඔක්කොම අහන. ඉතින් ආරයට දෙමුද? මෙයාට දෙමුද? අර ප්‍රේත කියනවා ඔය එක්කෙනෙකුට දීලා මට හරියන්නේ නෑ. ඔයගොල්ලන්ගේ සීල ගුණේ නෑ. මෙතන කවුරුවත් එනවා වැදගත් කෙනෙක් නෑ ඔය කියන විදියට. නෑ තව එක්කෙනෙක් ඉන්නවා ඔයගොල්ලෝ ගණන් ගන්න දෙන්නේ. එයා කවුද? ඔය උයන්ද පිහන වළං හොදන්න පිංගම් හොදන්න එක්කෙනෙක් ඉන්නවා. ඔයගොල්ලෝ ගණන් ගන්න දෙන අන්‍යයි සීලවන්තයා ගුණවන්තයා. ඔයගොල්ලෝ දන්නේ නෑ එයාගේ හැටි. එයා හොඳ සීලවන්ත ගුණවන්ත හදෝපාසක මහත්මිය. ඔයගොල්ලෝ හිතා ඉන්නේ මේක ඉන්නේ පහතම පුද්ගලයා කියලා. අන්‍ය බුද්ධිලා තමයි ඔතන ඉන්න උතුම පුද්ගලයා. අන්නේ උත්තම බුද්ධිලාට දානයක් දීලා මට පින් දෙන්න. ඒකර අපි මෙච්චර කාලෙ හිතුවේ නැන්නේ මේ බුද්ධිලා එහෙම හොද කෙනෙක් කිය. ඔය කියනවා අපි දැන් අපිට මේක බලා ගන්න පුළුවන් නේද දැමම කිය. අර වළම්පියන් හොවදන්න හිටපු මිනිස්සුන්ට නාලා අපිට සිද්ධ වෙලා ඔක්කොම මග හදලා දීලා බොහොම ගෞරවයෙන් යාර පූජා කළා. අර ප්‍රේතිට පින් දෙනකොට ලැබුණ අර පළු. ලැබුණාට පස්සේ අර විමන් ඔක්කොම දිව්‍ය විමන් බවට පත් වෙලා දිවසලු බවට පත් වෙලා අර කුණු ශරීරය ඔක්කොම සුද්ධ වෙලා දිව්‍යමය ශරීරයක් කියලා පෙන්නේ තියෙන්නේ. ඉන්නේ ඉතින් මේ තමයි කියන්නේ ලොකු ආදාතයකුත් දීලා ලෝකෙින් අතුරු දහන් වෙලා ඉතින් දැන් මේ එක්තරා විමාන වස්තුවක කතාවක්. දැන් මේකේ හොඳට පැහැදිලිව පේනවා අපි ලෝකෙ කොහොමද ගුණ ධර්ම ඇත්ත හොදන්නේ. සමහරවල් අපි ළඟ වළං හොදන්න ඉන්න මිනිහ අතුපතු ගානේ මිනිහ අර මහා නම්බුකාරී දෙය ලොකු ලෝකයා පිළි අරගෙන සම්මතියෙන් ඉන්න ලොකු කෙනාට අඩිය හොඳ සීලවන්ත ගුණවන්තයෙක්. මේ සීලවන්තිය ගුණවන්තය හඳුනාගන්න සාමාන්‍ය මිනිහාගේ මානසිකත්වය දක්ෂ නැහැ. සාමාන්‍ය මිනිසයා කෙනෙක් මයින්නේ බාහිරින් පෙන්න දෙන ආටෝපෝලිය. ලොකු කංගෝලිය. බලපුලුවන් කාර්කංගෝලිය. මේවෙන් ගුණවතුන් මයින් යනවා සීලවතුන් මයින් යනවා. දැන් මේ වගේ අවස්ථාව නිසා මේ ශාසනය තුල බොහෝම අමාරුයි. සීලවන්තයා ගුණවන්තයා කවුද කියලා හොයාගන්න. මිනිසු වේද වෙනවා මේවා කියන්න ගියොත්. අහවල් කෙනා සීලවත් අහවල් කෙනා ගුණවත් කියන ගියම ඒක මොකද? කවුරු ගැනද කියන්නේ? අර අතුගානේ කණේද කියන්නේ? අර ගුණවදීනේ කද කියන්නේ? ඒක මොකේද? අන්න ලෝකයා දෘෂ්ටියෙන් වයින්නෝ. අර විදියට නීච විදියට. එහෙනම් ලෝකයාට ලෝකයා මයින්ද බෑ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ලෝක සංහිදී මසුකහවණු පරිහරණය කරමින් අබුදරුවන් පෝෂණය කරමින් මේ කාමභෝගීන් හැටියට ජීවත් වෙන මිනිස්සු කොහොම සීලවන්තයෝ ගුණවන්තයෝ මයින්ද? දෘෂ්ටියලි මයින්නවා. ඒක කරන්න බෑ කිය. අන්නේ එහෙම එකක් තමයි අර නැවේ සිද්ධ වුනේ. නැවේ ඉන්න කට්ටිය හැද ලොකුම පින්වන්තයා ලොකුම වාසනාවන්තයා කපිතා. එයාගේ නැව. එයානේ මේක හිමිකාරය. ඉතින් මෙතන ඉන්න හිටවල පින්වන්තය තව ඉන්න. එයානේ මේ කිව්වම ඊළඟ මට්ටමේ කෙනා. ඕම මොම වෙන්නා මිසක් කවදාවත් අන්තිර බලනකොට අර වළං හොයන හිටව මිනිස්සයා යහපත් කෙනෙක් කියලා කවුරු හතන මතකලේ. අන්තිවට යථාර්ථය දකින්නකොට ඒ විනිහට දන් දීලා දුන පින තමයි අර ප්‍රේතිය දේවත්වයටපත් වෙන හේතුව. එයා බලනකොට යා පොඩි කෙනෙක් නෙමෙයි. අර බොහෝම නීචයේදී ලෝක හැකියාවක් කරගෙන ඉතියා විපාකේ. ඒනට යාගේ ලබාගත ගුණ හිත. ඒ අධ්‍යාවේ ලබාගත ගුණේ. ඒක මහා බලවත්. දැන් බොහෝම දුකින පුද්ගලයෝ. බොහෝම නීච රස්සාවල් කරන අය. සීලයෙන් ගුණයෙන් ධර්මාවෝදයෙන් ඉහළ තැනක ඉන්න පුළුවන්. හොඳ වෙර සිවුරු දාගෙන. හොඳ වෙරින් නායක හාමුදුරුවෝ කියලා ඉන්න කෙනා. අර අතරින් අන්තිමයා වෙන්න පුළුවන්. සම්මතිය වෙන එකක් යථාර්ථයේ තව පැත්ත. ඔක අපි තේරුම් ගන්න ඕනේ. අද ප්‍රශ්න දී ඔක්කොරම් පිළිතුරු නම් ලැබුණා. මොයි ටික තමයි අද කියන්න තියෙන්නේ. තව ඉතින් මොකද අහන්න දෙයක් කියන සුළු හරි කියා දෙන්න ඕනේ. අපි අර මහතුරු අය ඊට පස්සේ ආව දැන්. නැතත් වෙලාවක් නෑ. මොකද මේ දවස්වල එනවා නම් ඉන්න ඕනේ. කල් තියා. බාහිර දවස් අමතරව අනුමත කරන්න බෑ. මොකද මගේ අත්‍යවශ්‍ය වැඩ කොටස ඉඳලා තියෙන්නේ. ඉතින් පුළුවන් තරම් දුරට ටිකක් අර මේ වගේ දවස් වලට ධර්ම සාකච්ඡා වලට ඕනනම් 12න් පස්සේ ඉන්න ඕනේ. නැත්නම් පූජා අටසක වෙනනම් 9ට ඉන්න ඕනේ. අනිත් දවස් සම්පූර්ණ අයින් කරලා තියෙන්නේ. මට අත්‍යවශ්‍ය සමාධියට අවශ්‍ය වැඩ කොටස තියෙන නිසා. මේ වගේ අවස්ථාවක් ඉන්න බලන්න ඊට.